හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක් දීලා නමස්කාරය කියවන්න පන්සිල්. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි, තတိယම්පි සංඝං සරණං ගච්ඡාමි, පාණාතිපාතා වේරමණී සිකාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සිකාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සිකාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සිකාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සිකාපදං සමාදියාමි, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද මේ පින්වතුන් සදී පැහැදී සැරසී ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ, එදා ලෞතුරා බුදුපියාණන් වහන්සේ මිනිසුන්ගේ නිවීම සඳහා, විමුක්තිය සඳහා, මිදීම සඳහා දේශනා කර වදාළ උතුම් නිර්මල නිබ්බානගාමී මග පිළිවෙත පිළිබඳවයි. මේ බුද්ධ දේශනාව බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ පැවැත්ම නම් වූ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වීම සඳහායි. යම්කිසි කෙනෙක් යලි යලි ඉපදී ඉපදී ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම උරුම කරගන්නවා නම්, කර්මය උරුම කරගන්නවා නම්, ඒ උරුම කරගන්නේ අර ප්‍රියදේට ඇලෙනවා කියන රාගය, අප්‍රිය දේට ගැටෙනවා කියන ද්වේෂය ප්‍රිය අප්‍රිය අතර බැරදිසේ මනිනවා කියන මෝහය. එනිසා පැවැත්ම කියන්නේ රාගය ද්වේෂය මෝහය කියන කෙලෙස් ගති දිගටම පවත්වාගෙන යාමයි. යම් කිසි කෙනෙකුගේ හිතේ මේ කෙලෙස් ගති, කිලුටු ගති, කළු ධර්ම, කෙලෙස් ධර්ම නැත්නම් ඒ පුද්ගලයාගේ හිතේ රාග බව, ද්වේෂ බව, මෝහ බව අලුතෙන් උපදින්නේ නැත්නම් සිත නික්ලේශී නම් ඒ පුද්ගලයා ආර්ය මාර්ගයට පත් වෙනවා. ආර්යයන් වහන්සේ කෙනෙක් වෙනවා. ආර්ය ධම්මය තේරුම් ගන්නවා. ආර්ය මාර්ගයේහි, ආර්ය සීලයේහි ඒ පුද්ගලයා හැසිරෙනවා. ඉතින් ඒක නිසා මේ හැම කෙනෙක්ම කල්පනා කරගන්නවා ගන්න ඕන මේ නිබ්බාන ගාමි මාර්ගය, අපි නිවන් මඟ කියන එක තමන්ගේ හිතේ ඇති කරගත යුතු තත්වයක්. ලෝකේ කොහේවත් මේ තියෙන තත්වයක් නෙමේ. මේ තත්වය, මේ නිබ්බාන ගාමි මාර්ගයත්, මේ නිවන් දැකීම කියන එකත් තමන්ගේ හිතේ පිරිසිදු බවක් ඇතිවීමයි. ඒ අනුව මේ පින්වතුන් තේරුම් ගන්න ඕන, තමන්ගේ හිත යම් හේතුවක් නිසා කිලුටු වෙනවා නම් ඒ පුද්ගලයාගේ නිවන වැහෙනවා. ඒ පුද්ගලයා ඒ නිවන වහන කෙලෙස් ගති, ඒ කියන්නේ රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය තමන්ගේ හිතෙන් හිතෙහි නොඋපදවා අනුපාද වශයෙන් නිරෝධ කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයා තුළ මේ නිවන නිබ්බානගාමී මාර්ගය ඒ පුද්ගලයාට උරුම වෙනවා. එහෙමත් නැත්නම් ඒ පුද්ගලයාගේ හිත සචිත්ත පරියෝ දපනං කියන පූර්ණ වශයෙන් තමන්ගේ ස්වචිත්තය පූර්ණ වශයෙන් පාරිශුද්ධත්වයට පත් වෙනවා. ඒ නිසා මේ හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන බොහොම සරල විදියට තමන්ගේ හිත කිලුටු වෙන්නේ කොහොමද? තමන්ගේ හිත පිරිසිදු වෙන්නේ කොහොමද? යම්කිසි කෙනෙක්ගේ හිත කිලුටු වෙන්නේ මේ ඇහැ කන නාසය දිවකය මනහය අසම්මර විදිහට පාවිච්චි කරලා ප්‍රිය මනාපදයට අන්තවාදී අන්තගාමී ලෙස ඇලීම, අල්ලා ගැනීම, තණ්හාව උපාදානය කර ගැනීම නිසා පළමුවන වේසෙන් හිත කිලුටු වෙනවා. දෙවැනි වේසෙන් හිත කිලුටු වෙන්නේ ඒ ඇහැ කන නාසය දිවකය මනහයට අරමුණු වන ආරම්මණය තමන්ට නොගැලපෙනවනම්, තමන්ට නොපෑහෙනවනම්, තමන්ට නොසීහෙනවනම් ඒකට දෙවැනි වේසයක් ඇති වෙනවා, ද්වේෂයක් ඇති වෙනවා. ඒ නිසා අර ප්‍රියමනාප දෙයට ඇලීම නිසා තණ්හාවකුත්, අප්‍රිය අමිහිරි දෙයට අමනාප දෙයට ගැටීම නිසා, ද්වේෂය නිසා ගැටීමකුත් හිතේ ඇති වෙනවා. මේ ඇලීමයි ගැටීමයි දෙක නිසා තමන්ට තේරුණත් නොතේරුණත් හිත කළු ධර්ම වලින්, කෙලෙස් ධර්ම වලින් කිලුටු වෙනවා. එතකොට ප්‍රිය දෙයට ඇලීම, අප්‍රිය දෙයට ගැටීම කියන එක කවුරුත් හොඳට තේරුම් ගන්න ඕනේ. පෘථග්ජන පුද්ගලයෙක් හැටියට හැම වෙලේම තමන් මනින්නේ, මානෙන් කල්පනා කරන්නේ සංසන්දනය කරන්නේ කොහොමද ඇහැ පිනවන්නේ කොහොමද කන පිනවන්නේ කොහොමද නාසය පිනවන්නේ දිව පිනවන්නේ කය පිනවන්නේ මන රමණය කරන්නේ ඒක පෘථග්ජන පුද්ගලයෙකුගේ නියත ස්වභාවය ඒ පුද්ගලයා ඔය ඇහැ කන නාසය දිව කය මන පිනවා පිනවා කටයුතු කරන්නට යාමේදී ඒ පුද්ගලයාට තේරුනේ නැතුවට ඒ පුද්ගලයාගේ හිත කිලුටු වෙනවා හිතේ කෙලෙස් හිතක් ඇති වෙනවා ඒ වගේම ද්වේෂය නිසා හිත කිලුටු වෙනවා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඒ පුද්ගලයාටම මේ ධර්මය යම් තාක් දුරට තේරුම් ගත්තට පස්සේ අර ප්‍රියදේට ඇලෙන්නට එන තණ්හාවෙන්නට එන අවස්ථාවේ ඒ තණ්හාව හිතෙන් අයින් කරලා ඒක පිරිසිදු කරගන්න එහෙමනම් අසුභානුස්සතිය වැඩිම නිසා අසුභානුස්සතිය වැඩිම නිසා හිතේ අර සුභ බවට සුන්දර බවට ඇලෙන්නේ නැහැ ඒ වගේම මෙත්තානුස්සතිය වඩනවා නම් අර අප්‍රිය අමීරිදේට ගැටීමක් ඇති වෙන්නේ නැහැ හිත කිලුටු වෙන්නේ නැහැ ඒ නිසා පින්වතුනි හොඳට කල්පනා කරන්න ඕන බුදුහාමුදුරුවෝ මේ හිත පිරිසිදු කරගන්නට ක්‍රමවේදයක් කියලා දුන්නා මේ හිත පිරිසිදු කරගන්නට කියලා දීපු ක්‍රමවේදය තමයි දස අනුස්සති වැඩිම දස අනුස්සති වැඩිම මේ අනුස්සති 10ක් බුද්ධ දේශනාවේ තියෙනවා විග්‍රහ කරලා තියෙනවා මේ දස අනුස්සති බෞද්ධෙක් හැටියට තේරුම් ගන්න ඕන ත්‍යාගානුස්සති සීලානුස්සති බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති මරණානුස්සති අසුභානුස්සති දතා අනුස්සති මේ අනුස්සති 10ක් තියෙනවා මේ අනුස්සති 10න් බුදුහාමුදුරුව අනුස්සති 4ක් මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති විශේෂයෙන්ම වෙන් කළා චතුරාරක්කා කියන විශේෂ නමකින් ඉදිරිපත් කළා පිරිත් පොතේ ඔබ හැම දැකලා ඇති චතුරාරක්කා කියලා එක සූත්‍රයක් තියෙනවා මේ චතුරාරක්කා වල තියෙන්නේ මෙත්තානුස්සති අසුභානුස්සති මුලින්ම ඒ කියන්නේ තරහක් එන වෙලාවට මෙත්තානුස්සතිය වැඩුවොත් අර තරහෙන් හිත කිලුටු වෙන්න තිබුණු අවස්ථාව වැළකීලා හිත පිරිසිදු වෙනවා දෙවෙනි එක අසුභානුස්සතිය අර රාගයෙන් ප්‍රියදේට ඇලිලා හිත කිලුටු වෙන්නට තිබුණු අවස්ථාව නැති කරගන්නට පුළුවන් යම්කිසි කෙනෙක් අසුභ අනුස්සතිය වඩලා සුභ බව සුන්දර බව ඇලෙන බව හිතෙන් අයින් කරගත්තොත් ඒ වගේම මරණානුස්සතිය බුද්ධානුස්සතිය වඩලා අනුපස්සනා විපස්සනා හැටියට හිතේ උපදින දීර්ඝ සංසාරේ පවත්වගෙන ආපු අර ප්‍රියදේට ඇලීම කියන නිච්ච බවත් අප්‍රියදේට ගැටීම කියන නිච්ච බවත් හිතෙන් උදුරලා දාලා අර අස්මිමානය හිතෙන් උදුරා ගන්න පුළුවන්. ඒ නිසා මේ පෘථග්ජන පුද්ගලයෙක් හැටියට මේ පැවැත්ම තුළ යම්කිසි කෙනෙක් දුක් විඳිනවා නම් ඒ දුක් විඳින්නට හේතුව වෙන කිසිම දෙයක් නෙමේ, මේ ප්‍රියදේට ඇලීමත් අප්‍රියදේට ගැටීමත් නිසා. ප්‍රියදේට ඇලීම නිසා රාගයත් අර අප්‍රියදේට ගැටීම නිසා වේශයත් ඒ පුද්ගලයාගේ තුළේ අනුසය හැටියට වර්තමාන මොහොතේ අලුතෙන් නැවත නැවත උපදිනවා. මේ නැවත නැවත අලුතෙන් උපදින කෙලෙස් වලට කිව්වා අනුසය කියන නම. අනුසය කිව්වේ කෙලෙස් වැරදි ගතිය, තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය කියන කෙලෙස් තුන නැවත නැවත අලුතෙන් උපදිනවා. මේක බුද්ධ දේශනාවේ පැහැදිලිව කිව්වා යායන් තණ්හා පෝනෝ භවිකා තත්‍ර තත්‍ර අභිනන්දනි, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා හැටියට. ඉතින් ඒක නිසා පින්වතුනි, යම් කිසි කෙනෙක් මේ නිවන් අවබෝධ කරගන්නට, නිවන් මාර්ගයට අවතීර්ණය වෙන්නට, මේ සංසාර දුකෙන් සදාටම මිදී නිදහස් වෙන්නට, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ඥායස්ස අධිගමාය කියන මගඵල ලබන්නට. එහෙමනම් සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරියත් මාර්ග ඵල සාක්ෂාත් කරගන්නට නම් තමන්ගේ හිතේ වර්තමාන මොහොතේ උපදින කෙලෙස් ගති, කිලුටු ගති, කළු ධර්ම ඒක නොඋපදවා ඉන්න ඕනේ. ඒක නොඋපදවා ඉන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ ඉන්ද්‍රිය සංවරය තියෙනවා නම්. එනිසා ඉන්ද්‍රිය සංවරය කියන එක සෑම බෞද්ධයෙක්ම තේරෙන් ගන්න ඕනේ. ඔය ඇහැ අසංවර නම් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කළා කෙලෙස් උපදිනවා. ඇහැ සංවර නම් ඒ පුද්ගලයාගේ හිතේ රාගය, ද්වේෂය, මෝහය උපදින්නේ නැහැ. ඒ වගේම ඇහැ වගේම කන අසංවර නම් වැරදි වැඩ කරනවා, සංවර නම් වැරදි වැඩ කරනවා අඩු වෙලා නැති වෙනවා. ඒ වගේම ඇහැ කන නාසය දිව කය මන හයම අසංවර නම් බුදුහාමුදුරුවෝ කිව්වා කායේන අසංවරෝ වාචාය අසංවරෝ මනසා අසංවරෝ. එතකොට ඔබගේ ක්‍රියාව අසංවර වෙන්නේ ඉන්ද්‍රිය සංවරයක් නැති නිසා. ආයතන හැටියට ඒ ඇහැ කන නාසය දිව කය මන ක්‍රියාත්මක වෙන නිසා. එහෙමනම් ඔබ මේ ධර්මය නිවැරදිව අහනකම්, අහලා මේ මග යම් තාක් දුරට අනුගමනය කරනකම් ඔබේ ඇහැ ක්‍රියාත්මක වෙන්නේ චක්ක ආයතන හැටියට, කන සෝත ආයතන හැටියට, නාසය ගාන ආයතන හැටියට, දිව ජිව්හායතන හැටියට, ශරීරය පොට්ටබ්බ ආයතන හැටියට, මන මන ආයතනය හැටියට. ආයතන හැටියට මේ හය ක්‍රියාත්මක වෙනවා නම් අර ප්‍රියදේට ඇලෙනවා, අප්‍රියදේට ගැටෙනවා, ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මානයෙන් මැනලා කටයුතු කරනවා. ඒක තමයි මානය. ඒ නිසා ඒ පුද්ගලයාගේ ක්‍රියාව අසංවරයි, කතාව අසංවරයි, සිටිවිල්ල අසංවර. ඒ අසංවර පුද්ගලයා නිතරම හැඟීමට වහල් වෙලා හිතට වහල් වෙලා ඒකේ ආදීනව ආනිසංස තමන්ට උරුමවන ආදීනව ආනිසංස තේරුම් ගන්නට නොහැකිව හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න නොදැන ණය විනයට සසඳා බලන්නට නොදැන ඒ පුද්ගලයා ප්‍රිය දේට ඇලෙනවා, අප්‍රිය දේට ගැටෙනවා, ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මනිනවා. ඒ නිසා ඒ පුද්ගලයා අර කිලුටු දේවල් ආගන්තුකේහි උපකිලිට්ටේන උපකිලිට්ටම්. එනිසා ඒ පුද්ගලයා තුළ අර ආයතන ක්‍රියාත්මක වෙනකොට ඔය ඇහැ කණනාසය දිවකය මනහය ආයතන හයක් කැටියට ක්‍රියාත්මක වෙනකොට අහක යන කුණු කෙලෙස් කිලුටු ගති ඒ පුද්ගලයාගේ ඇතුළාන්තයට අධ්‍යාත්මයට ඇතුළට ගන්නවා. ඒ නිසා ඔබ හැමම කල්පනා කරන්න ඕන ඔබ අන්තවාදී අන්තගාමී ලෙස ප්‍රිය මනාපදයට ඇලෙනවා නම් අල්ලගන්නවා නම් තණ්හා වෙනවා නම් ඒ ප්‍රිය මනාපදේ උපාදානය කරගන්නවා නම් වෙන කොහේවත් නෙමේ කිලුටු වෙන්නේ ඔබේ අධ්‍යාත්මය ඇතුළාන්තය තණ්හා අනුසයෙන් කිලුටු වෙනවා. එතකොට ඔබ ප්‍රියමනාපදයකට ඇහෙන් ප්‍රිය රූපයකට කනෙන් ප්‍රිය ශබ්දයකට නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් නැවත නැවත ප්‍රියමනාපදයකට ඇලෙන නම් උපාදානය කරගන්නවා නම් එතෙන්දි ඔබේ අර අධ්‍යාත්මය ඇතුළාන්තය කාමච්ඡන්දය කියන නිවන ආවරණය කරන කෙලෙස් ගතියකින් කිලුටු වෙනවා. ඒ වගේම ඔබට අමිහිරි අප්‍රිය අමනාප නොගැලපෙන නොපෑහෙන දෙයකට ඔබ තරහ ගන්නවා නම් ගැටෙනවා නම් වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරනවා නම් ඔබ තුළ අර හිත අධ්‍යාත්මය ඇතුළාන්තය කිලුටු ඒ කිලුටු වුණහම ඒකේ පාඩුව ඒකේ අපලය ඒකේ අයහපත් ඵලය ඒකේ කර්මය උරුමවන්නේ ඔබට. ඒ නිසා ඔබේ හිත යම් විදිහකින් කිලුටු වෙනවා නම් ඒක නිසා අර අපාය යන්න වෙන්නේ, අපල උපද්‍රව උරුම වෙන්නේ, කර්මය උරුම වෙන්නේ ඔබට, වෙන කිසි කෙනෙකුට නෙමෙයි. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඕන ඔබ තරහෙන් කටයුතු කළොත් මේ අහක යන දෙයක් නිසා. ඔය අපි හිතමු ඔය රූපවාහිනියක රේඩියෝ එකක එක්ක දේශපාලන රැස්වීමක පුවත්පතක එක්ක ඕපදූප කියන කෙනෙක් නිසා ඔබේ හිතට නොගැලපෙන දෙයක් නොපෑහෙන දෙයක් අල්ලන්නේ නැති නොසීහෙන දෙයක් ඔබට මනාප නොවන දෙයක් ඔබට රූපවාහිනියකින් රේඩියෝ එකකින් පුවත්පතකින් දේශපාලන රැස්වීමකින් අහන්න පුළුවන්. මේ අහක යන කුණු ගොඩක් ඔබ ඇතුළට ගත්තොත් ඔබට ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂ්‍යාවක් පටිගයක් රෝධයක් විරෝධයක් ඇති වුණොත් ඒ අහක යන දේ නිසා ඒක නිසා ඔබේ හිත කළු වෙනවා. ඔබේ හිතේ තුන් දොස්ම කිපෙනවා. මේ තුන් දොස් කිපෙනවා. ඒක නිසා තරහ ගත්තොත් ඔබ පිටකෝප වෙනවා. පිටකෝප වූ ගමම්ම අර වාපිච්චෙම් මේ සිංහල වෛද්‍ය විද්‍යාවේ තියෙනවා තුන්දොස් වාපිච්චම් මේ වාපිච්චම් කිලුට වෙන්නේ රාගය නිසා සෙම කිලුට වෙනවා වාතය නිසා මර මොහේ නිසා වා කිලුට වෙනවා ද්වේෂය නිසා පිට කිලුට වෙනවා දැන් එකක් කිලුට වුණොත් තුන් දොස් කිපෙනවා එකක් විතරක් කිලුට වෙන්නේ නැහැ මේක හොඳට තේරුම් ගන්න ඕන තුන් දොස් සමනය වුණොත් වාපිච්චම් තුනම සමතේටපත් වෙනවා එහෙමනම් පින්වතුනි ඔබ කල්පනා කරන්න ඕන ඔබ එදිනෙදා කටයුතු කරන වෙලාවේ කොහේ මොන වැඩක් මොන ආකාරයක ක්‍රියාවක් කතාවක් සිටුවිල්ලක් සිටුවත් ඔබට ඔබේ අධ්‍යාත්මය තුළින් ඇතුළාන්තය තුළින් තරහක් ආවොත් තරහ එනවා නම් තරහ ගන්නවා නම් තරහ යනවා නම් තරහෙන් ක්‍රියා කරනවා නම් ඔබේ අර තුන්දොස් කිපෙනවා ඒ වගේමයි ප්‍රිය මනාප දෙයට අන්තවාදී ලෙස අන්තගාමී ලෙස ඇලෙනවා නම් උපාදානය කරගන්නවා නම් තණ්හාවෙන් කටයුතු කරනවා නම් ඔබේ අර සෙම කෝප වෙනවා මේක හොඳට තේරුම් ගන්න ඕන එතකොට ඔය වාපිච්චෙන් තුන කිලුඩු වෙන්නේ ප්‍රිය දේට ඇලීම කියන රාගය නිසා සෙම් කෝපත් අප්‍රිය දේට ගැටීම නිසා පිත්‍රෝගත් ඒ වගේම මෝහයෙන් මානයෙන් කටයුතු කිරීම නිසා ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කර මැනීමේ කටයුත්ත නිසා මෝහයත් ඇති වෙනවා ඒක නිසා ඔබගේ පබයක් පමණ වූ ඔය කරජ කාය තුල මේ වාපිච්චම් කියන තුන කිලුට වුණොත් ඔබට අර ගිරිමානන්ද සූත්‍රයේ කියපු සෙම්මාබාධා පිට්ඨාබාධා වාතාබාධා සෙම්ම සමුට්ඨානා වාත සමුට්ඨානා පිට්ඨ සමුට්ඨානා කම්මජාබාධා ඉතුජාබාධා මේ වගේ නොයෙකුත් චක්කු රෝග සෝත රෝග ගාන රෝග ජීවහා කාය මනෝ රෝග ඇති වෙනවා එතකොට මේ ඔබ කල්පනා කරන්න ඕන ඔබට යම් කිසි දෙයක් නිසා එහෙම නැත්නම් අර අහක යන කුණු ගොඩක් නිසා ඔබ ඒ කුණු ගොඩට නොගැලපෙන නිසා ගැටෙන හේතුව නිසා තරහ ගත්තොත් වෛරයෙන් කටයුතු කරොත් ද්වේෂයෙන් කටයුතු කළොත් ඔබගේ අධ්‍යාත්මය තුළ ඔබට නොපෙනෙන කර්ම රෝගයක් එහෙම නැත්නම් තුන්දොස් කිපීමක් ඇති වෙනවා ඔබ මෙත්තානුස්සතිය වැඩුවොත් අර රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කියන එකේ ද්වේෂයෙන් කටයුතු කරන්නේ නැහැ අධ්‍යාත්මය ඇතුළාන්තය කිලුටු වෙන්නේ නැහැ කිලුටු නොවුනොත් ඔබට එය යහපත් ඔබට එය අර අයහපත් ඵල අපල කර්මයක් කුරුම වෙනවා වෙනුවට ඔබ මෛත්‍රියෙන් කටයුතු කළොත් අර තරහ නොගෙන එතෙන්දී ඔබේ හිත පිරිසිදු වෙනවා ඔබේ හිත පිරිසිදු වෙනවා විතරක් නෙමේ ඔබේ ලේ ධාතුව පිරිසිදු වෙනවා වාපිච්චම් තුනම සමණයටපත් වෙනවා මේක නිසා ඔබට ඇතිවෙන ඒ මොහොතේම ඇතිවෙන යහපත් ප්‍රතිඵලය ඔබට ඒ මොහොතේම අත්විඳ ගන්න අත්දැක ගන්න පුළුවන් ඔබ ද්වේෂයක් එනකොටම මෙත්තානුස්සතිය වැඩුවොත් ඔබේ හිත කිලුටු වීම නවතිනවා විතරක් නෙමේ ඔබේ හිත පිරිසිදු වෙනවා ඒ වගේම ඔබට අර රාගී සිතක් ප්‍රිය දෙයට ඇලෙන තණ්හාවෙන් උපාදානය කරගන්නා සිතක් ඇති වෙනකොටම අන්තගාමි අන්තවාදී ලෙස ඔබ අසුභානුස්සතිය වැඩුවොත් ඔබේ හිත පිරිසිදු වෙනවා වාපිච්චෙන් තුනම සමතේට පත් වෙනවා ඒ නිසා පින්වතුනි ඒ අසුභානුස්සතිය මෙත්තානුස්සතිය නිවැරදිව දැනගෙන ප්‍රායෝගිකව හිත පිරිසිදු වෙන ආකාරයට මෙත්තානුස්සති අසුභානුස්සති යම් කිසි කෙනෙකුට වඩන්න පුළුවන් නම් පළමු කොටම ඒ පුද්ගලයාගේ හිත අධ්‍යාත්මය ඇතුළාන්තය කිලුටු වීම නවතිනවා පිරිසිදු වීම ආරම්භ වෙනවා ඒ විතරක් නෙමෙයි ඒක ෂණිකව ඔබට උරුම වන යහපත් ඵලයක් ඊළඟට තව යහපත් ප්‍රතිඵලයක් ඔබට උරුම වෙනවා ඔබ අර ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කරනකොට ඔබට තේරුනේ නැතුවට ඔබ ඔබගේ සිතින් කළු කිරණ විෂ කිරණ ශක්තිය විශ්වයට නිකුත් කරනවා අර ද්වේෂයෙන් කටයුතු කරනකොට කළු කිරණ විෂ කිරණ ශක්තිය ඔබ විශ්වයට නිකුත් කරනවා ඒ විෂ කිරණ ශක්තිය නිසා ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර ඔය ගහකොළ ඔය ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරම ඔබ කිලුටු කළා වෙනවා ඒ වෙනුවට ඔබ මෙත්තානුස්සතිය වැඩුවොත් ඔබ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරම පිරිසිදු කළා වෙනවා ඒක ගහ කුල වලට යහපත් ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරට යහපත් ඒ වගේම පෙනෙන නොපෙනෙන දිට්ඨාවා අදිට්ඨාවා සියලු ජීවීන්ට සත්වයන්ට ප්‍රාණයන්ට සබ්බ පාන භූත හිතාය අනුකම්පා දයාපන්න ඒක නිසා ඔබ මිනිස්සෙක් හැටියට නිවැරදිවත් ප්‍රායෝගිකවත් මෙත්තානුස්සතිය වඩනවා නම් ඔබ විසින් සුදු කිරණ ශක්තිය විශ්වයට නිකුත් කරනවා පිට කරනවා ඒ සුදු කිරණ ශක්තිය ඔබ විසින් නිර්මාණය කළ ප්‍රභවය කළ නිසා ඔබට නිවන් දක්නා ජාති දක්වා ඒ සුදු කිරණ ශක්තිය ඔබේ විමුක්තියට ඔබේ යහපතට ඔබේ නිවීමට මිදීමට ඒ සුදු කිරණ ශක්තිය ඔබට උපකාර වෙනවා. ඉතින් ඒක නිසා මේ මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති, අනුස්සති හතර නිවැරදිවත් ප්‍රායෝගිකවත් යම් කිසි කෙනෙකුට වඩන්න පුළුවන් නම් යුගනද්දව සමත විපස්සනා හැටියට ඒ පුද්ගලයාගේ හිත හැම මොහොතකම පිරිසිදු වෙනවා හිතට එන පාපී ගති ඉවත් වෙනවා සබ්බ පාපස්ස අකරණ ඒ වගේම අර තරහෙන් වෛරයෙන් කටයුතු කිරීම වෙනුවට අර මෙත්තානුස්සතිය වඩනකොට ඒ වගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අර යහපත් ගති පවතිනකොට ඒ පුද්ගලයාගේ හිත පිරිසිදු වෙනවා ඒ අනුව ඒ පුද්ගලයාගේ හිතේ අර යම් ආකාරයක මේ පිරිසිදු වෙච්ච ලේ ධාතුව නිසා වාපිච්චම් විෂම නොවන විට ලේ පිරිසිදු වෙනවා පිරිසිදු ලේ මොළයට යනකොට ඒ මොළයේ තියෙන ශෛල වටා සියුම් ලේ නහර වලින් ඒ පිරිසිදු ලේ යනවා එතකොට අර මොළයේ ශෛල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා ඒක තමයි අර ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි අලෝකෝ උදපාදි කිව්වේ. ඉතින් ඒක නිසා පින්වතුනි අර ද්වේෂයෙන් වෛරයෙන් රාගයෙන් මෝහයෙන් කටයුතු කරනකොට ඔබේ ලේ ධාතුව අපිරිසිදු වෙලා අර මොලේ වටේ තියෙන සියුම් ලේ නහරවල කළු කිලුටු ලේ ගියාම අර මොලේ තියෙන ශෛල පිච්චෙනවා. පිච්චිලා ඔබේ ශෛලවලට විනාශයක් වෙනවා. ඒක නිසා ඔබ හොඳට කල්පනා කරන්න ඕන මේ ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන හැම වෙලාවකම ඔබ ඔබට කරගන්නා හානිය ක්ෂණිකවත් සංසාරේ දීර්ඝ සංසාරේ ඔය ද්වේෂය වෛරය දීගම්වා හැටියට ඔබේ අර මනෝමය කායය තුල ගතියක් හැටියට තැන්පත් වෙනවා. අර සේරිවාණිජ ජාතකයේ කිව්වේ මේකයි. දැන් අර බෝසත්තුමා අර රන්තලිය ගත්තාම එතන හිටිය අනික් වෙලෙන්දා මේ තමන්ට අහිමි වූ නිසා ඒ රන්තලිය ද්වේෂයෙන් වෛරයෙන් පලි ගැහුවා, ශාප කළා, කෑ ගැහුවා. ඒ ද්වේෂය දිගින් දිගටම බුදු වෙන මොහොත දක්වාම දේවදත්ත හැටියට අරගෙන ආවා. ඒ නිසා මෙවන් ද්වේෂයක් ඔබ තුල ඔබේ හිත තුල ඔබට බොහොම සුළු දෙයක් නිසා පොඩි ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. අලාභයක් නිසා, අපහසුයක් නිසා, නොකමැති නිසා, අකමැති නිසා. නමුත් මේකේ ප්‍රතිඵලය ඔබට මුළු සංසාරය පුරාම දීගම්වා දීර්ඝ සංසාරයේ ඔය ගතිය ඔබ තුල මනෝමය කායය තුල මුල් බැහැ ගන්නවා. මේ කරජකය මැරිලා ගියත් ඒ වගේ ගති තුනක් ප්‍රියදේට ඇලීම කියන උපාදානය නිසා ඇතිවන රාග ගතිය, අප්‍රිය දේට අමිහිරි දේට අමනාප දේට ගැටීම නිසා ඇතිවන ද්වේෂ ගතිය, ඒ වගේම ප්‍රිය අප්‍රිය අතර මැනීම නිසා වැරදියට මැනීම කියන සෙය්‍යමාන සදිස්මාන උච්චමාන අවමාන අභිමාන හීනමාන අතිමාන මෙම මාන 21ක් තියෙනවා. මේ පෘථග්ජන පුද්ගලයෝ සියලු දෙනා ඔය මානෙන් කටයුතු කරන මේ රාගය ද්වේෂයට වඩා බලවත් මානය. මානය නිසා තමයි මෝහය ඇති වෙන්නේ. එතකොට මේ රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය තැන්පත් වෙන්නේ ආශය හැටියට කරජකයේ නෙමෙයි. ඒක තැන්පත් වෙන්නේ මනෝමය කාය තුල. ඔය බම්බයක් පමණ වූ ශරීර කූඩුවේ තුල කාය තුනක් තියෙනවා. එක කරජ කාය, දෙවෙනි කාය මනෝමය කාය, තුන චිත්තජ කාය. ඔබ මැරෙනකොට මැරිලා යන්නේ අර කරජ කාය පමණයි. මනෝමය කාය එහෙම මැරෙන්නේ නැහැ. මනෝමය කායය තුල කර්ම බීජ අර වගේ රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති මුල් බැසගෙන තියෙනවා නම්, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල මුල් බැහැගෙන තියෙනවා නම්, අර මනෝමය කාය අර චිත්තජ කායේ උපකාරයෙන් අලුත් කූඩුවක් අලුතෙන් හදනවා. ඒ අනුව ඒ ගතියට අදාළව ගතිරුවක්, ගතිගුණ, ගති හඬ, ගතිගුණ, ගති බල හදාගෙන අලුත් කූඩුවක් හදන්න අර චිත්තජ කායට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි ඔබ කල්පනා කරන්න ඕන මේ ද්වේෂයෙන් කටයුතු කරන හැම අවස්ථාවකම ඔබට අර පටිග අනුසය අලුතෙන් අනුසය හැටියට ඉපදිලා ඒක තැන්පත් වෙන්නේ කරජ කාය තුල නෙමේ මනෝමය කාය තුල. ඒක සංසාරේ කවදා හෝ මනෝමය කාය තුල තැන්පත් වුණොත් ඒ ගතිය වැරදි ගතිය තියෙනවා. ඒ ගතිය නැවත කවදා හෝ මතුවලා එන්න පුළුවන්. ඒක නිසා තමයි අර බොහෝ පෘථග්ජන පුද්ගලයෝ ප්‍රිය මනාප මිහිරි මధుර දෙයට අන්තවාදී අන්තලාමී ලෙස ඇලෙන අල්ලා ගන්නා තණ්හා වෙන උපාදානය කර ගන්නා ස්වභාවයක් ස්වરૂපයක් ලෝභ කම තියෙනවා. මේ ගතිය අද ඊයේ මේ ජීවිත කාලයේ තුල හදාගත්ත සකස් කරගත්ත ගිනාපු දෙයක් නෙමෙයි. මේක අනන්ත අපරිමාණ සංසාරේ පුරුදු කරගෙන පුහුණු කරගෙන ආපු වැරදි ගති ගුණය. ඔය රාගය, ద్వේෂය, මෝහය. හැබැයි මේ රාගය, ద్వේෂය, මෝහය ඔබ මේ ධහම තේරුම් ගත්තා නම් මේ රාගයේ තියෙන අයහපත් අපල උපද්‍රව කරුමේ උරුම වෙන එක නිවැරදිව තේරුම් ගත්තා නම් මේ ద్వේෂයේ තියෙන තරයෙන් වරියෙන් කටයුතු කිරීමේදී ඔබට ලැබෙන වැරදි ප්‍රතිඵලය කරුමය උරුම වෙන එක ඔබ නිවැරදිව තේරුම් ගත්තා නම් ඒ වගේම මානෙන් කටයුතු කිරීම නිවැරදිව තේරුම් ගත්තා නම් ඒක වැරදි විදිහට නෙමේ ඒකෙන් මිදෙන්න හරි පාර මාර්ගය පිළිවෙත ප්‍රතිපදාව තේරුම් ගත්තා නම් ඔබට පුළුවන් වෙනවා ඔබ දින 7ක් ඇතුළත ඔබට ඔබේ ඔය බම්බයක් පමණ වූ ශරීර කූඩුව තුල මෙතෙක් කල් පවත්වාගෙන ආපු අර රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය සහ මුලින්ම සමුච්ඡේද වශයෙන්, සමුග්ගාත වශයෙන්, නිස්සරණ වශයෙන් ඒ ගති තුන නිදහස් වෙන. ඒ ගති තුන උදුරා දාන. රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල ඔබට පුළුවන් උදුරා දමන්න. ඒක තියෙන්නේ මුල් බැහැගෙන තියෙන්නේ ඔබේ මනෝමය කාය තුල. ඒක පේන්නේ තේරුම් ගන්න පුළුවන් ඔබට. වෙන කාටවත් මේක තේරුම් ගන්න බැහැ. තේරුම් ගත්තත් වැඩකුත් නැහැ. ඒ නිසා පින්වතුනි ඔබගේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල ඔය රාගය කියන ගතිය ප්‍රිය දෙයට ඇලීම, ප්‍රිය මිහිරි මනාප දෙයට ඇහැම් ප්‍රිය රූපයට ඇලෙන ගතිය, කනෙන් ප්‍රිය ශබ්දවලට ඇලෙන ගතිය, ඒ වගේම නාසය, දිව, කය, මන මේක දීර්ඝ සංසාරයේ පවත්වාගෙන ආපු වැරදි කෙලෙස් සහිත දෙයක් ගතිය. මේක වෙන කිසි කෙනෙකුට උදුරා දාන්න බැහැ. ඔබට පුළුවන්. ඔබ ඒ සඳහා මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගත යුතුයි. ඉන්ද්‍රිය සංවරය කියන්නේ අර ඇහැ සංවර කරගත යුතුයි. කන සංවර කරගත යුතුයි. නාසය, දිව, කය, මන සංවර වුණොත් ඉන්ද්‍රිය ධර්මයන් හයක් හැටියට ඒ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා, කාය, මනෝ ඉන්ද්‍රිය හැටියට ඔබේ ඇහැ, කන, නාසය, දිව, කය, මන ක්‍රියාත්මක වෙනවා. මෙතෙක් ආයතන හයක් හැටියට අහක යන කුණු, ආගන්තුකේ උපකිලිටේන උපකිලිට්ටං කියන කුණු එකතු කරගත්ත ආයතන හය දැන් කුණු එකතු කිරීම නවත්තලා පෙරහණයක්සේ පෙරලා සුද්ධ පවිත්‍ර කරලා අර පිරිසිදු වන දේ එකතු කරනවා, කුණු කිලුටු දේ අස් කරනවා. මේක තමයි අස්සපස්ස ආන පාන. මේක තේරුම් ගත්තා නම් ඕනම කෙනෙකුට පුළුවන් දින 7ක් ඇතුළත මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා මේ නිවැරදි පිළිවෙත යමෙක් තේරුම් අරගෙන නිවැරදිවත් යුගනද්දවත් ප්‍රායෝගිකවත් අනුගමනය කරන්නට තේරුම් ගත්තොත් අනුගමනය කළොත් ඔබේ මනෝමය කාය තුල එකතු වෙන අර මුල් බැහැගෙන තියෙන රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල ඔබට සමුච්ඡේද වශයෙන් මුද්‍රා දමන්නට පුළුවන්. සංඋච්ඡේදනය කරනවා කියන්නේ මුල්ලිම්ම උදුරා දැමීම. සංකිවේ රාගය, ද්වේෂය, මෝහය. ඉතින් ඒක නිසා මේක වෙන කාටවත් ඔබේ හිතේ උපදින රාගය උදුරා දාන්න බෑ. ද්වේෂය උදුරා දාන්න බෑ. මෝහය උදුරා දාන්න බෑ. ඒක කළ හැකි එකම පුද්ගලයා ඔබ පමණයි. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ අත්නාහි අත්තනෝ කොහිනාතු පරෝසය. බුදු කෙනෙකුටවත් බෑ මේ මාර්ගය පිළිවෙත පාර කියා දෙනවා මිසක් තව කෙනෙකුගේ හිතේ තියෙන උපදින අර රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරා පිරිසිදු කරලා දෙන්න. ඒක පිරිසිදු කරගන්න එක තමන්ගේ වැඩක්. නොදැනීම නිසා, අඥානකම නිසා කිලුටු කරගන්න එක තමන්ගේ වැඩක්. කිලුටු වුණොත් ඔබට කර්මය උරුමයි, අපාය යන්න සිදුවෙයි, අපල උපද්‍රව උරුමයි, දුක් විඳින්න සිදුවේ. එතකොට මේ දුක් විඳින්නේ, මේ අපල උපද්‍රව උරුම වෙන්නේ, මේ අපාය යන්න සිද්ධ වෙන්නේ, මේ සංසාර ගමන නොකඩවා අඩ වෙනකම් ආවේ වෙන කාගේවත් වරදක් නිසා නෙමෙයි. හිතන්න එපා මහත්තයා හෝ නෝනා හෝ අම්මා තාත්තා හෝ දරුවෝ හෝ අසල්වැසියෝ හෝ යාළුවෝ මිත්‍රයෝ හෝ ඔබට ඔය කර්මය බලෙන් පටවලා උරුම කරලා දුන්නා නෙමෙයි. ඔබමයි මේකේ නිර්මාතෘ. ඔබටමයි මේක උදුරලා දාලා ඔබේ හිත පිරිසිදු කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා පින්වතුනි ඔබ ඉවසලා විමසලා කටයුතු කළොත් අඩපටන් ඔබේ හිත පිරිසිදු කරගැනීම ඔබට වාරයි. හැබැයි මේ සඳහා විනිවිතා ප්‍රතිපදාවක් ධම්ම අනුධම්ම පටිපදාව. ධම්මානුධම්ම පටිපදාවෙහි හැසිරීම අත්‍ය අවශ්‍යයි. එනිසා බුදුහාමුදුරුව මේ දේශනා කරපු ධර්මය වැඳුම් පිදුම් යදුම් පැතුම් කරලා කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ආගම. ආගමෙන් බුද්ධාගමෙන් විශේෂයෙන්ම බුද්ධාගම අදහලා විශ්වාසයෙන් භක්තියෙන් නිවන් දැක්ක කිසිම කෙනෙක් නැහැ. හැබැයි බුද්ධ ධර්මය ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ඉතින් ඒක නිසා මේ බුද්ධාගම කියන එක පස්සේ කාලෙක මිනිස්සු ඒ බුදුහාමුදුරුව දේශනා කරවදාළ වචන ටික පදවැල් ටිකම අරගෙන ආගම. ආගම කියන්නේ පැවැත්ම යහපත් කරගන්නට සකස් කරගත්ත පිළිවෙත. බුදුහාමුදුරුව දේශනා කරවදාළේ පැවැත්ම යහපත් කරගන්න නෙමෙයි. පැවැත්ම අපපතිවත්තිය නැවැත්මට. පැවැත්ම කියන්නේ රාගය, ද්වේෂය, මෝහය යහපත්සේ පවත්වාගෙන යෑමයි. අර දෙව්ලෝකවල, බ්‍රහ්මලෝකවල රජ සැප, සිටු සැප ලැබමින් මතු යළි යළිත් ඉපදින්නට කටයුතු කිරීම. ඒක ආගම. එනිසානේ ඔය ආගමේ අන්තිමට කියන්නේ දෙව් මිනිස් සැප කෙලවරට නිවන ප්‍රමාද කරන්න. බුදුහාමුදුරන්ගේ ධර්මය අප්පමාදීන සම්පාදී තබ්බා. මොහොතක්වත් අපි ප්‍රමාද වුණොත් මේකේ ඊට වැඩිය ගැඹුරු තේරුමක් තියෙනවා. අප්පමාදීන කියන්නේ මේ මත්වීමෙන් අදහසම අදාදම මේ වර්තමාන මොහොතේම රාගමද ද්වේෂමද මෝහමද හිතෙන් උදුරා දැමීමයි අප්පමද කිව්වේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය එකක් බුද්ධාගමේ තියෙන ඇදහිලි වැඳුම් පිදුම් යැදුම් පැතුම් විශ්වාසයෙන් භක්තියෙන් පස්සේ මහායානිකයන්ගේ බලපෑම මත හදාගත්ත ආගමක්. එනිසා බෞද්ධ හැටියට ආගමක් ඇදහීම වරදක් නෑ. එක පැවැත්ම යහපත් කරගන්න හොඳයි, ගැලපෙනවා. නමුත් නිවනට ආගමේ මගක් නැති බව සෑම කෙනෙක්ම තේරුම් ගත්තොත් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ නානා අර්ථ, නානා ධර්ම, නානා නිරුක්ති, නානා පටිසම්භිදා අර්ථ තියෙනවා. ඒ නිසා නිවනට උපකාර වන ධර්මාර්ථය අපි දැනගත්තොත් අපිට පුළුවන් වෙනවා බුද්ධ ධර්මය අනුගමනය කළා මගඵල ලබන්න, සංසාර දුකෙන් සදහටම මිදී නිදහස් වෙන්න. එහෙම නැත්නම් අපි වැඳ වැඳ පුද පුද වැඳ ප්‍රාර්ථනා කරමින් යාඥා කරමින් ඉල්ල ඉල්ල අර පුඤ්ඤාභිසංකාර කර කර මේ පැවැත්ම තුළ කාමලෝකවල සුගති ලෝකවල දෙව්සප රාජ සප විඳින්නට ප්‍රාර්ථනා කරමින් මේ ගමන කෙලවරක් නැතුව තවත් අනවරත සංසාරේ අතරමං වෙන්නට සිද්ධ වෙයි. ඒ නිසා පින්වතුනි හැම බෞද්ධයෙක්ම තේරුම් ගත යුතුයි ආගමයි ධර්මයයි දෙකක්, එකක් නෙමෙයි. පිනයි කුසලයයි දෙකක්, එකක් නෙමෙයි. සම්මතයයි පරමාර්ථයයි එකක් නෙමෙයි, දෙකක්. මේ දෙක මග්ගේ මග්ග ඥාන දර්ශන. එහෙමනම් ඒ මග නොමග දෙපැත්තම තේරුම් ගත යුතුයි. ඒ නිසා ඒ මග්ගේ මග්ග ඥාන දර්ශනය ලැබෙන තාක්කල් මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල තමන්ගේම හිතේ ඉපදෙන මුල් බැහැගෙන තියෙන එක. දැන් දීර්ඝ සංසාරේ මෙතෙක් කල් පවත්වගෙන ආවේ ওই රාග මුල් බැහැලා, ද්වේෂය මුල් බැහැලා, මෝහය මුල් බැහැලා. මේක උදුරන මග තේරුම් ගත්තේ නැත්නම් භව උදුරා දමන්නට බැහැ. රාග භව, ද්වේෂ භව, මෝහ භව ඔබට උදුරා දමන්නට බැහැ. ඉතින් ඒක නිසා මේ manussත් පටිලාභයක් ලැබූ අවස්ථාවේ මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දමන්නට හැකි ශක්තියක් ඔබට ලැබිලා තියෙනවා. ඒක ධර්මතාවය. ඒක තේරුම් ගත්තොත් ඔබ අර නිබ්බානගාමී වෙයි, සසර දුකින් සදහටම මිදී නිදහස් වෙයි. එහෙම නැත්නම් තවත් කල්ප කාලාන්තරයක් අර ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම කරුමේ උරුම කරගෙන මේ ගමන යයි. සතර අපායට යන්න හොඳටම ඉඩ තියෙනවා. කිසි කෙනෙකුට බෑ ඔබ හරියට කටයුතු නොකොළොත් හතර අපායෙන් පිරින්. එකම ක්‍රමය තමා බුදුහාමුදුරුවෝ නිවැරදිව කියා දුන්න මාර්ගය අස්සපස්ස තේරුම් අරගෙන, සේවිතබ්බා සේවිතබ්බා තේරුම් අරගෙන අර කළ යුතු කරණීය ධර්ම කිරීමෙනුත්, නොකළ යුතු අකරණීය ධර්ම නොකිරීමෙනුත් සෝතාපට්ටි ඵලයට පත් වුණොත් ඔබ සතර අපායෙන් සදහටම මිදී නිදහස් වූ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක වෙන කාගේවත් අතේ තියෙන දෙයක් නෙමෙයි. ඔබට ඔබගේ අතේ තියෙන දෙයක්. මේ මිනිහෙක් වෙලා මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවක පමණයි මේ මම කියන දේ හොඳට සුතමේ ඥානය ලබාගෙන ඒ අනුව පරචෝගෝෂික ප්‍රත්‍ය ලබාගෙන ඒ අනුව යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරලා ධම්මානුධම්ම පටිපදාවේ හැසුරුණොත් ඔබේ මගඵල නිවන විමුක්තිය ඔබ අතේ. ඒක නොකොළොත් තව කොපමණ කාලයක් හෝ කොයි හෝ තැනක මේ තිස් එක් තලය තුළ කොතන හෝ අතරමං වෙලා අසරණ වෙලා අනාථ වෙලා දුක් විඳිමින් මේ ගමන මේ සංසාර ගිය ගමන තව ඉදිරියට යන්න වේ. ඉතින් ඒක නිසා මේ ධර්මය නිවැරදිව තේරුම් ගැනීමයි පළමුකොටම ඔබ කළ යුත්තේ. වැඳ වැඳ පුද පුද යද යද පැත පැත හිටියට දහම් අවබෝධයක් ධර්මඥානයක් මේ රාග බව දේශ බව මෝහ බව ඔබේ හිතෙන් උදුරා ගමන ක්‍රමයක් තේරුම් ගන්න බෑ. ඉතින් ඒක නිසා ඔබ නිවැරදිව දහම් ඇහුවොත් අරිය ධම්මේ කෝවිදෝ අරිය ධම්මේ විනීතෝ ඒ අනුව අරියානන් දස්සාවී කියන ආකාරයට ඔබට දස්සනේන පහටබ්බා කරන්න පුළුවන්. මේ ටික තේරුම් ගත්තොත් ඔබ මේ පැයක් පමණ වූ කාලය තුළ අහගත්ත දෙයින් යම් ප්‍රතිඵලයක් ලැබුවා වෙනවා. එහෙම නැත්නම් තවදුරටත් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරලා අර රාගමුල ද්වේෂමුල මෝහමුල නැවත නැවතත් යළි යළිත් පුනක් බව කරගන්න. පුන පුනා ඒ මුල නැවත සකස් කරනවා, ප්‍රභවය කරනවා, අලුත් වැඩිය කරනවා, නිර්වාණය කරනවා. ඒ නිසා මුල තව තවත් බලවත් වෙනවා. රාගමුල ද්වේෂමුල මෝහමුල. ඒ නිසා ඔබට මේ ලැබුණු අවස්ථාවෙන් ඔබ ප්‍රයෝජනයක් ගත්තොත් ඔබටයි යහපත. ඔබ ප්‍රයෝජනයක් නොගත්තොත් කරුමේ උරුම වෙන්නේ, දුක උරුම වෙන්නේ, දුකින් මිදී නිදහස් වෙන්නට බැරි වෙන්නේ ඔබට. ඒ නිසා මේ ටික තේරුම් ගැනීමටයි අපි මේ කෙටි ධර්ම දේශනාව කරන්නේ. සියලු දෙනාටම මේ ධර්මය අසා යහපතක් කරගන්නට අවස්ථාවක් ලැබේ. හොඳයි පින්වතුනි, දැන් අවස්ථාව තියෙනවා මේ පින්වතුන්ට. දැන් 3:35 විතර වෙලා තව පැයක් අවස්ථාව තියෙනවා. හතරහමාර වෙනකම් මොනවා හෝ ප්‍රශ්නයක් ගැටලුවක් නොපැහැදිලි තැනක් තවත් විස්තර කරගන්න තැනක් තියෙනවා නම් ඕනෑම ප්‍රශ්නයක් බුද්ධ දේශනාවට කර්මයට ධර්මයට අදාළ ඕනෑම ප්‍රශ්නයක් මේ දේශනාවට අදාළ නොවුනට කමක් නැහැ. ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හැබැයි අර FM මයික් එකකට ප්‍රශ්නය අහන්න ඕන. කාටත් තේරෙන්න ඇහෙන්න. වැඩිය කාලය ගත කළොත් පැයයි එහෙමම. තේරෙන්නේ තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් මයික් එක පොඩ්ඩක් දුර කරලා කතා කරන්න. මට හරියට ප්‍රශ්නේ තේරුනේ නැහැ. තේරුම් ගන්නත් බෑ. මොකද අර කටහඬ යම් කිසි හේතුවක් නිසා එහෙම වෙනවා. මේ බුදු කෙනෙකුගේ උත්පත්තියේදී පොසත් දරුවෙකුගේ ඉපදීමේදී ඒ වගේම ලෞතරා බුද්ධත්වයට පත්වීමේදී ඒ වගේම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ නැමැති පළවෙනි දහම්බෙදේ හඬ නැගීමේදී ඒ වගේම පිරිනිවන් පාමේදී මේ ලෝක ධාතුව ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර කම්පිතං ප්‍රකම්පිතං සම්පකම්පිතං කියන තත්වයට පත් වෙනවා කියලා මහා පරිනිබ්බාන සූත්‍රයේ පැහැදිලිව බුදුහාමුදුරුවෝ දේශනා කරලා කියනවා. එතෙන්දී මේ ආපෝ තේජෝ වායෝ පඨවි හතර තමයි සුනාමි, ජල ගැලුම්, නියඟ ඔය ආදී කොට ඇත්තා වූ සියලු අර ලෝක ධාතුව විපුත් සම්පිතං ප්‍රකම්පිතං සම්පකම්පිතං වෙන. ඒ නිසා ඒවා කම්පණයටපත් වෙනවා. ඒකට හේතුව මේ ස්වභාව ධර්මයට දරා ගන්නට බැරි තරම් බුද්ධ ශක්තියක් තියෙනවා, උපදිනවා. ඒක වෙනවා. ඒක සියලු ලෞතර බුදු පියාණන් වහන්සේලාගේ මේ බුද්ධත්වයේදී පිරිනම් පෑමේදී උපතේදී සිද්ධ වෙන දෙයක්. ඔව්, ඒක ඉතින් මේ ධර්මය තේරුම් ගත්තට පස්සේ තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉස්සෙල්ලා ධර්මය තේරුම් ගන්න උත්සාහ ගන්න. ඊට පස්සේ ධර්මය තේරුම් ගත්තට පස්සේ මේ බුදුන් දැක නිවන් දකින්න ඕන කියන එක තේරෙයි. බුදුන් දැක නිවන් දකින්නවා කියන්නේ පුද්ගලයෙක් දැකලා නිවන් දකින්නවා නෙමෙයි. ධර්මය දැකලා භව උදුරා දමන ක්‍රමය දැකලයි නිවන් දකින්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ භව උදුරා දමන ක්‍රමය දැක්කට පස්සේ ඒ සඳහා අවශ්‍ය වෙන බුදුහාමුදුරුව මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කරලා තියෙන අවශ්‍යතාවයන් කීපයක් තියෙනවා. ඒ අනුව ඒ භව උදුරා දමන්නට උපකාර වන ඒ ක්‍රමානුකූලව අනුපූරක අනුපුබ්බංගම ඒ දේවල් තමන්ට ධර්මඥානයෙන් ලැබෙනු. ඒ අනුව බුද්ධ ශක්තියට අනුගත වෙලා රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උදුරා දමන්නට අවශ්‍ය ශක්තියක් බුද්ධ ඥාන හැටියට ලැබෙනු. එවන් ඒක තේරුම් ගන්න පුළුවන්. ප්‍රශ්නේ පැහැදිලි නෑ ටිකක් පැහැදිලි වහන් මයික් එක මෙහෙම අල්ලගෙන කතා කරන්න අන්න එහෙම දැන් ප්‍රියදේකට ඇලෙනකොට මුළු පංචස්කන්ධයම උපාදානය කරගන්න. අප්‍රියදේකට ගැටෙනකොට දෙවෙනි වේශයෙන් ඒ පංචස්කන්ධයම උපාදානය කරගන්න. ඒ වගේම ප්‍රියාප්‍රියතර මානෙන් වැරදිසේ මනිනකොට ඒ පංචස්කන්ධයම රූප වේදනා සංඥා සංකාර විඥාන නොදැනම උපාදාය රූප හැටියට උපාදානය කරගන්න. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ප්‍රියදේට ඇලීම තමයි පළවෙනි වේශය. ඒ වගේම අප්‍රියදේට ගැටීම තමයි දෙවෙනි වේශය. ප්‍රියාප්‍රියතර වැරදිසේ මැනීම තමයි බලවත්ම තුන්වෙනි වේශය. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් තුල ප්‍රියදේට ඇලෙනවා නම් ඇහැට ප්‍රිය රූපේ තණ්හා වෙලා අල්ල ගන්නවා නම් ඒ පුද්ගලයා තුළ රාගය ද්වේෂය මෝහය තුනම උපදිනා ඒ මොහොතේ. එකයි සිද්ධ වෙන්නේ. ඒක තමයි සිදුවේ. කායන අසංවරෝ වාචාය අසංවරෝ මනසා අසංවරෝ වෙනු. එතකොට තමන් දැනගන්න ඕන කොහොමද මේකෙන් මිදි නිදහස් වෙන්නේ කියන එක. වෙන කාටවත් බෑ මේක. තමන්ම තේරුම් ගන්න ඕන තම තම නැන පමණින් තේරුම් ගන්න ඕන කොහොමද තමන් පිරිසිදු වෙන්නේ. මොකක් කළොත්ද කිලුටු වෙන්නේ කොහොම කටයුතු කළොත්ද පිරිසිදු වෙන්නේ. මේක තේරුම් ගන්නා තාක්කල් ධම්මානු ධම්ම පටිපදාවෙහි නිවැරදිව හැසිරෙන්න බෑ. ඒකයි ප්‍රතිපලය. උපේක්ඛා සිතයි මධ්‍යම ප්‍රතිපදාවයි මජ්ජි මා පටිපදා මධ්‍යම ප්‍රතිපදාව මැදපිළිවෙත මැදුම් පිළිවෙත මිඩිල් පාත් කියන එක බුද්ධ දේශනාවේ නැහැ. බුද්ධ දේශනාවේ තියෙන්නේ මජ්ජි මා පටිපදා. මා කියන එක මූලපරියාය සූත්‍රයේ බුදුහාමුදුරුව 124 ආකාරයකින් මිදි නිදහස් වීම හැටියට විග්‍රහ කරලා තියෙනවා. ප්‍රිය දේට ඇලීමෙන් මිදි නිදහස් වෙන්න. අප්‍රිය දේට ගැටීමෙන් මිදි නිදහස් වෙන්න ඕන. ඒකට තමයි මෙත්තානුස්සති අසුභානුස්සති. ඒ වගේම ප්‍රිය අප්‍රිය අතර ඒ මැනීම දිගටම අපි කරගෙන යනකොට ඒක නිච්චසේ සුඛසේ ආත්තසේ මුල් බැහැගෙන තියෙනවා. ඒකෙන් මිදි නිදහස් වීම තමයි මජ්ජි මා පටිපදා කිව්වේ. මජ්ජිකේ මත් වීම මද රාග මද ද්වේෂ මද මෝහ මද නිල මද කුල මද බල මද යොබ්බන මද මත් වීමේ 21 ක්‍රමයක් බුදුහාමුදුරුව පෙන්වා දුන්නා. මේ මත්වීමෙන් මිදි නිදහස් වන යම් පිළිවෙතක් තිබේද එය මජ්ජි මා පටිපදා. ඒ මත්වීමෙන් මිදි නිදහස් වීමත් සමග පුද්ගලයා තුළ හිතේ සංකාර උපේක්ඛා ඥානය ඇති වෙනවා. උපේක්ඛා සිත ඇති වෙනවා. දැන් අර මෙත්තානුස්සතිය වැඩිවීමෙන් කරුණා මුදිතා උපේක්ඛා පූර්ණ වෙනවා. එතකොට උපේක්ඛා පූර්ණය වීම තමයි නැවත මජ්ක්‍ධිමා පටිපදාවේ යෙදී ක්‍රියාත්මක වීම. ඒ නිසා යම් කිසි කෙනෙකුගේ මේ පාරවල් දෙකක් තියෙනවා. එක්ක සම්මා අංග 8 පූර්ණය කර ගැනීමෙනුත් මජ්ක්‍ධිමා පටිපදාවටපත් වෙනවා. එහෙම නැත්නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අනුස්සති 4 මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති හතර පූර්ණය කර ගැනීමෙනුත් හිතේ උපේක්ඛාසිතක් ඇති වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ මේ සියලු ධර්මය අවුරුදු 45ක් තුල ලෝකයාට දේශනා කර වදාළ මුළු ධර්ම පරියායම අර්ථය පුද්ගලයෙක්ගේ හිතේ මේ ඇලීමෙන් ගැටීමෙන් මිදී නිදහස් වුණාම උපේක්ඛාසිතක් ඇති වෙනවා. දැන් ඇලීමයි ගැටීමයි තියනවා නම් තමයි හිතේ කම්පනයක්, චලනයක්, බයක්, වේදනාවක්, දැවිල්ලක්, පිච්චීමක්, බීතියක්, බයක් සියලු දේ ඇති වෙන්නේ ඇලීමයි ගැටීමයි තියනවා නම්. ඒ නිසා ඒ පුද්ගලයා තුළ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණය පූර්ණය වීමත්, අසුභානුස්සතිය අනිත්‍යානුපස්සනාව වැඩීමත් කරන්න පුළුවන් නම් නිවැරදිව ඒ පුද්ගලයාගේ හිතේ උපේක්ඛා ඥානය පූර්ණ වෙනවා. උපේක්ඛා ඥානය පූර්ණය වීමත් සමග අර සම්මා අංග 8 පූර්ණය වූ මජ්ක්‍ධිමා පටිපදා පූර්ණය වෙනවා. ඉතින් ඒක නිසා දැන් මේ සම්මා අංග 8 පූර්ණය වෙනවා නම්, සම්මා දිට්ඨියටපත් වෙනවා නම්, ධම්මෝ සම්දිට්ඨිකෝ වෙනවා නම් ඒ පුද්ගලයාට පුළුවන් දර්ශනීය සම්පන්න කියන තත්වයෙන් සම්මා දිට්ඨියටපත් වුණාම චතුරාර්ය සත්‍ය අවබෝධ වීමත් සමග මජ්ක්‍ධිමා පටිපදා කියන එක නිවැරදිව තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව මේ උපේක්ඛාසිත, උපේක්ඛාසිත කියන්නේ රාගයෙන් තොර සිතක්, ද්වේෂයෙන් තොර සිතක්, මෝහයෙන් තොර සිතක්. රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර සිතක් යම් කිසි කෙනෙකුට තියෙනවා නම්, පවත්ව ගන්න පුළුවන් නම් ඒක උපේක්ඛා සිත. අර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන පූර්ණ වූ සිතක්. ඒ වගේම අර සත්ත බොජ්ජංගවල අවසාන වශයෙන් උපේක්ඛා බොජ්ජංගය. ඒ වගේමයි අර පාරමිතා සූත්‍ර පසුව ලිව්වත් උපේක්ඛා පාරමිතාව පූර්ණය වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් අර නිවැරදි මජ්ක්‍ධිම පටිපදා, මජ්ක්‍ධිමා පටිපදා අනුගමනය කරනවා නම් අවසාන වශයෙන් සංඛාර උපේක්ඛා ඥානය පූර්ණය වෙලා ඒ පුද්ගලයා ඒ උපේක්ඛාව පූර්ණය වූ අරහතුන් වහන්සේගේ තත්වයටම පත් වෙනවා. දැන් උපේක්ඛා කියන වචනේ විරුද්ධ වචනේ අපේක්ෂා. මොකද්ද අපේක්ෂා? ඒ දෙක අතරේ තව වචනයක් තියෙනවා. අපේක්ෂා සාපේක්ෂ උපේක්ඛා. මේක ත්‍රිපරිවර්තය. තමන්ගේ හිතේ තියෙන්නේ අපේක්ෂාවක් නම්, බලාපොරොත්තුවක් නම් ප්‍රිය දෙයට ඇලෙනවා, අප්‍රිය දෙයට ගැටෙනවා, ප්‍රිය අප්‍රිය අතර මනිනවා. සාපේක්ෂ නම් අර මාන්‍ය ප්‍රිය අප්‍රිය අතර සාපේක්ෂව මනිනවා. එහෙමනම් ඒක හොඳයිද මේක හොඳයිද කියලා සංසන්දනය කරනවා. ඒකයි සාපේක්ෂ සහිත වූ සිත. උපේක්ඛා සිතක් තියෙනවා නම් අර අපිච්චසායන් ධම්මෝ කියන, එහෙමනම් ලද්ද දෙයින් සතුටු වෙන, සියල්ල සිද්ධ වෙන්නේ හොඳටයි කියන යහපත් චේතනාවෙන් කටයුතු කරන්න පුළුවන් උපේක්ඛා සිතක් තියෙන පුද්ගලයන්. ඒ අනුව අර මහා මංගල සූත්‍රයේ අවසාන ගාථාවේ තියෙනවා, පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති අශෝකං විරජං කේමක්. පුට්ටස්ස ලෝක ධම්මේහි කිව්වේ අටලෝ ධහමතම න කම්පති, න චලති, න බයති, න වේදති, න විස්සෝපති. එනිසා මේ අටලෝ ධහමතම ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, දුක සැප, මේ අටලෝ ධහමම න කම්පති වෙන්න එහෙම නැත්නම් ඒ අටලෝ දහමෙන්ම කම්පණය නොවී පුළුවන් වෙන තත්වයට අර රාගයෙන් නොඇලී ද්වේෂයෙන් නොගැටි මෝහයෙන් මුලා නොවී ඉන්න පුළුවන් සිතක් උපේක්ඛා සිතක් ඒ සිතේ ඒ උපේක්ඛා තත්වය ඒ සිතේ ඇති උනේ මතු උනේ අර සම්මා අංගාට මජ්ක්‍ධිමා පටිපදා පූර්ණය කරගත්ත නිසායි. ඉතින් ඒක නිසා මේ මජ්ක්‍ධිමා පටිපදා කියන්නේ කිසිසේත්ම පරිවර්තකයෝ වැරදියට ඉදිරිපත් කරපු මිඩල් පාත් කියන එක හරි මැදමාවත මැදුම් පිළිවෙත හරි මධ්‍යම ප්‍රතිපදාව හරි නෙමේ. මේක තියෙන්නේ අර හිත රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මත් වෙන හිත ඒ මත් බවෙන් සහ මුලින්ම සදහටම මුදවා නිදහස් කරගන්නට අනුගමනය කළ යුතු පිළිවෙත ප්‍රතිපදාව මජ්ක්‍ධිමා. මාගධී භාෂාවේ මා කියන අකුර කාලාමා සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. මා 11ක් විග්‍රහ කළා. මා කියන්නේ මිදි නිදහස් වීම, වැරදි දෙයින් මිදි නිදහස් වීම. ඉතින් ඒක නිසා වැරදි දෙයින් මිදි නිදහස් වීම තමයි මජ්ක්‍ධිමා පටිපදා. ඒකමයි සංමා හැටියට විග්‍රහ කරන්නේ. ඉතින් සංමා කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදි නිදහස් වීම. සම්මා ඒකම මජ්ක්‍ධිමා ඒකම නිවන ඒකම උපේක්ඛා සිත. නෑ ඒ අන්ත දෙකෙම තමයි වෙන්න. දැන් රාගයෙන් තොරනම් ද්වේෂයෙන් තොරනම් මෝහයෙන් තොරනම් ඒක කාමසිකල් යෝගයක් නෑ, අත්කිලමතාන යෝගයක් නෑ. ඒක රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර අර මජ්ක්‍ධිමා පටිපදා. ප්‍රශ්නයක් කතා කරනවා නම් මේක දවසක් දෙකක් කතා කරන්න දෙයක්. නමුත් මං පෙන්න දෙන්න ඕන මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ බණ භාවනා. භාවනා බණක් නැහැ. මොකද්ද තියෙන්නේ? බණ භාවනා. බණ නැතුව භාවනා කළ වැඩක් නැහැ. බණ කියන්නේ මොකද්ද? අන්න ඒකයි දැනගන්න ඕන. බණ කියන්නේ බයන්න කියන්නේ මේ බිහි වෙන බව. න කියන්නේ නැති කිරීම. රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා අස්කිරීමට අහන්න ඕන දේ, දැනගන්න ඕන දේ, තේරුම් ගන්න ඕනේ අනුගමනය කර ගන්න ඕනේ බණ. රාග බව, ద్వේෂ බව, මෝහ බව හිතේ හදනවා නම් අර දේව සැප, රාජ සැප, සිටු සැප, බ්‍රහ්ම සැප කෙලවර නිවන් දකින්න යම් කිසි කෙනෙක් බහ කියනවා නම් ඒක බණ නෙමේ, ඒක බහ. බව හදන දේ විතරයි බුද්ධ ආගම හැටියට අද කියන්නේ. බව නසන දේ, රාග බව, ద్వේෂ බව, මෝහ බව නසන දේ තමයි බණ. ඒ නිසා මේ බණ සහ බහ තේරුම් ගන්න ඕන. බණ නැතුව භාවනා කරලා වැඩක් නැති බව සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කරලා තියෙනවා. දසනේන සම්පන්න වෙන්න නම් අර සුතමේ ඥානය, පරතෝගෝෂික ප්‍රත්‍ය, අරිය දසනා, එමනම් මේ දහම් ඇස පාදා ගන්නා ක්‍රමය තමා බණ. ඒ දහම් ඇස පෑදීමෙන් මිසක් භාවනා කළා සෝතාපට්ටි ඵලයටපත් වූ කෙනෙක් මේ බුද්ධ ශාසනය තුල කොහෙවත් නැහැ. නමුත් බණ අහලා බාහ්‍ය දාරු වීර්යතුමා දහම් පද, බණ පද හතරක් අහලා අරහත් ඵලයටපත් වුණා. කුක්කුසාටි රජුව ච ධාතු විභංග සූත්‍රය අහලා අනාගාමි ඵලයටපත් වුණා. ආලවක යක්ෂය බොහොම මේ දහම් පද බණ ටිකක් අහලා සෝතාපට්ටි ඵලයටපත් වුණා. ඒ වගේම චරිත සන්තති අමාත්‍යා දබ්බමුල්ල පුත්‍ර රහතුන් වහන්සේ, පුක්කුසාත රජුව, කුමාරකාශ්‍යප මහඳුර මේ සියලු දෙනා අරහත්ත්වයටපත් වුණේ බණ අහලා මිසක් භාවනා කරලා නෙමෙයි. ඉතින් ඒක නිසා අද බුද්ධ ආගමේ භාවනා මධ්‍යස්ථානවල මේ ලංකාවේ තියෙන මේ පැත්තේ තමා ටිකක් වැඩිපුර තියෙන්නේ. ඔය කොහෙවත් බණ නැහැ, භාවනා තියෙනවා. භාවනා කළා ධ්‍යාන ලබන්න පුළුවන්. ඒක මන් නැහැ කියන්නේ. හැබැයි ලැබෙන්නේ අනාර්ය ධ්‍යාන. අර අසිත තවුස, උද්දකරාම පුත්‍ර, ආලාර කාලාම වගේ අයට අනාර්ය ධ්‍යාන ලැබුණා වගේ ධ්‍යාන ලබන්න පුළුවන්. හැබැයි නිවන කියන්නේ ධ්‍යාන නෙමේ, මගපල. මගපල පූර්ණය කරගන්න නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්, එහෙම නැත්නම් බුද්ධකාරක ධර්මයන්, එහෙමත් නැත්නම් සිංහලෙන් කියනවා නම් බව උදුරා දමන්නට උපකාරක පිළිවෙත් පූර්ණය කරගන්න ඕන. එකයි බෝධිපාක්ෂික ධර්ම කිව්වේ, බව උදුරා දමන්නට උපකාරක අර පියවර 37 පූර්ණය කර ගැනීමයි. ඒ බව උදුරා දමන්නට උපකාරක පියවර 37 ක්‍රියාත්මක වෙන්නේ නැහැ භාවනා කළාට බණ නොඅසා. බණ ඇසුවට පස්සේ තමයි සංවරේන පහටබ්බා, අදිවාසනා පහටබ්බා, පරිවජ්ජනා පහටබ්බා, විනෝදනා පහටබ්බා, ඊට පස්සේ අවසාන එක තමයි භාවනීය පහටබ්බා. සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ මේ බුද්ධ වචනය බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා. මේක අනුපූරක, අනුපුබ්බංගම, අනුක්‍රමික, ක්‍රමානුකූල පිළිවෙතක්. ඒක නිසා මේ දසනේන පහටබ්බා කියන්නේ දැක්ම පිරිසිදු වීම. දසනේ කියන්නේ දැක්ම, දෘෂ්ටිය, ආකල්පය. තමන් මේ පැවැත්ම පිළිබඳව, පංචස්කන්ධය පිළිබඳව, ජීවත් වීම පිළිබඳව, මේ රාගය, ද්වේෂය, මෝහය පවත්වාගෙන යෑම පිළිබඳව ඇත්ත ඇති හැටියට දැනගෙන ඒකෙන් වැරදි දෙයින් මිදී නිදහස් වීම තේරුම් ගත්තොත් අන්න එතෙන්දී පුද්ගලයා දසනේන සම්පන්න වෙනවා. සුතමේ ඥානය ලැබලා දා ආර්ය ශ්‍රාවකේ බවට සෝතාපට්ටි මාර්ගය ඵලය පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා පින්වතුනි, භාවනා කරන්න ඕන බණ අහලා ඒ කල යුතු නොකල යුතු දේ භාවිතබ්බංච භාවිතම් පහතබ්බංච පහිනා නිවැරදිව කරන්න. එතකොට ඒක නොවහ භාවනා කළාට ලැබෙන ධ්‍යාන ලැබෙන්නේ අනාට ධ්‍යාන. අර ධ්‍යාන ලැබෙන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන. අපිට බණ භාවනා මිසක් භාවනා බණ කොතනකවත් නිවනට උපකාර වෙන්නේ නැහැ. භාවනා බණ නැතුව භාවනා කිරීම කීයටවත් තේරුම් ගන්න බැහැ. තියෙනවා උප ආශවක්ඛය කියන වචන තුන තමයි. උප ආශවක්ඛය උපාසක කිව්වේ. උප කියන්නේ අප කැප වෙලා, ආශව කියන්නේ තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය, ඛය කියන්නේ කපා දමන්න. එහෙම නැත්නම් රාග භව, ද්වේෂ භව, මෝහ භව කපා දමන්නට අප කැප වෙලා කටයුතු කරන ගිහි ගෙදර ඉන්න පුද්ගලයා උප ආශක උපාසිකා කියනවා. ඒ වගේම රාග භව, ද්වේෂ භව, මෝහ භව කපා දමන්නට පබ්බජා පැවිදි වෙලා කටයුතු කරන පුද්ගලයා භික්ඛු, භික්ඛුණී කියලා බුදුහාමුදුරුවෝ මාගදී භාෂාවෙන් දේශනා කළා. ඒක නිසා මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උදුරා දමන්නට, කපා දමන්නට, අස් කරන්නට කටයුතු කරනවා නම් භික්ඛු, භික්ඛුණී, උපාසක, උපාසිකා කියන සිවණක් පිරිස අතරට වැටෙනවා කියලා අක්කන අසමය සූත්‍රයේ තව සූත්‍ර ගණනාවක බුදුහාමුදුරුව දේශනා කළා පැහැදිලිව. ඒක නිසා අද වෙන විට බුද්ධාගමෙන් සම්මතයෙන් අපි සිංහලයෝ උපාසක මහත්තයා උපාසකලා අර කියනවා අර සිල් රැද්ද දාගත්තා නම් පොයේ දවසට එයා උපාසකව. නමුත් එයා උපාසක කෙනෙක් වෙන්නේ නැහැ අර ඉන්ද්‍රිය සංවරේ නැත්නම්, ප්‍රත්‍ය සංවරේ නැත්නම්, ආජීවක පාරිශුද්ධ සංවරේ නැත්නම්, සතර සංවර සීලය පූර්ණේ නොවුනොත් එයා උපාසක කෙනෙක් වෙන්නේ නැහැ. ආශවකය කරන්නට අප කැප වෙච්ච කෙනෙක් වෙන්නේ නැහැ. ඒකයි තියෙන්නේ. ගේ ප්‍රශ්නේ හුඟක් හොඳයි. නමුත් මේක විග්‍රහයක් විස්තරයක් කරනවා නම් අඩු ගානේ පැය දෙකක්වත් ධර්ම දේශනාවක් කරන්න ඕන. එහෙම විනහා කුසලයේ පිළිබඳව කරපු ධර්ම දේශනා තියෙනවා. ඒ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න පුළුවන්. නමුත් මම දැන් බොහොම කෙටියෙන් කියන්නම් මොකද්ද පින, මොකද්ද කුසලය. එකක් නෙමෙයි, අහසට පොළොවමෙන් වෙනස් වූ කාරණා දෙකක්, ප්‍රතිඵල දෙකක්. පින කියන්නේ හදයන් පුනාති පුඤ්ඤක්. අපේ හිතේ යම් පැහැදීමක්, ප්‍රසාදයක්, පිරිසිදු බවක් ඇති වෙනවා පින්කමක් කරනකොට. මේ පින්කම කළාම අපිට යම් කර්මයක් උරුම වෙනවා. පුණ්‍ය කර්ම. හැබැයි පින්කමකින් විතරක් කිසි දවසක කාටවත් නිවන් දකින්න බෑ. නමුත් අපි සිංහල භාෂාවෙන් අහලා තියෙන බුද්ධ ආගමේ අර හාමුදුරු නමක් රචනා කරපු කවි සින්දුවකුත් තියෙනවනේ පින්වන්ති වෙන්නේ නැති ඒකයි තාමත් පින් වැඩි වුණොත් මොකද වෙන්නේ? පින් වැඩි වුණොත් අන්තරේ දිව්‍ය ලෝකවල සුගති ලෝකවල කාම ලෝකවල පුණ්‍යාවිසංකාර කරලා නැවත නැවත අතරමං වෙන්න පුළුවන්. මොකද පින ඵල විපාක දෙන දෙයක්. ඒකයි පුණ්‍ය කර්මයක් කියන්නේ. නමුත් කුසල කර්මයක් නෙමෙයි ධර්මයක්. කුසල ධම්ම පුණ්‍ය කම්ම. කම්ම කිව්වේ යම් කිසි තැනක මාගදී භාෂාවේ බුද්ධ භාෂිතේ කර්ම කිව්වේ කරපු මොහොතෙන් පස්සේ හොඳින් හෝ නරකින් හෝ තමන්ට යමක් උරුම වෙනවා නම් ඒක කර්මයක්. ධම්ම කිව්වේ කුසල ධම්ම කිව්වේ ධම්ම කියන එක නොයෙක් තැන්වල නොයෙක් විදිහට යෙදෙනවා ධම්ම. හැබැයි කුසල ධම්ම කිව්වේ කුසල අස්ස. කුණු කෙලස් කිලුටු ගැටි හිතෙන් අස් කරලා ඒ උරුමවන ධර්මතාව විදි නිදහස් වීම තමයි කුසල ධම්ම. ඒ නිසා අපි පින්කමක් කරගත්තාම ඒ පින්කම කුසලයක් කරගන්නේ කොහොමද කියලා බෞද්ධයෝ නිවැරදිව තේරුම් ගන්න ඕන. මේක තමයි බෞද්ධයෙකුට බුද්ධ ආගමෙන් උගන්වන්නේ නැති එකම දේ. නමුත් බුද්ධ ධර්මයෙන් බුදුහාමුදුරුව හැම තැනකම ඉගැන්වුවේ පින්කමක් කළාම ඒ පින කුසලයක් බවට පත් කරගන්න ඕන කියලා. මේකට සූත්‍ර එකක් දෙකක් නෙමේ, ගාථා එකක් දෙකක් නෙමේ මේ පින්වතුන් හැමදාමත් කියනවා. නමුත් ඕකේ තේරුම දැනගෙන නෙමේ කියන්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම බුද්ධ දේශනාවේ තියෙනවා සුමනා සූත්‍රය කියලා සූත්‍රයක්. බුදුහාමුදුරුවෝ කිව්වා සුමනාවනි පින්කම් කළ යුතුමයි. පින්කමක් නොකර කුසලයක් බවට පත් කරගන්න බෑ. ඒ නිසා බෞද්ධයෝ හැටියට අනිවාර්යයෙන්ම අර හදයන් පුණාති පුඤ්ඤං කියන හිතේ පැහැදීමක් ප්‍රසාදයක් පිරිසිදු බවක් ඇති වෙන ආකාරයට පින්කමක් කළ යුතුයි. අපි හිතමු උදාහරණයක් අරගෙන අපි හිඟන්නේකුට ගෙඩෙට එන හරි පාර යනවා හරි ඉගන්නේකුට රුපියල් 10ක් පිනට දුන්නා. ඒක කවුරු කිව්වත් නැතත් තමන් ගාව තිබුණ රුපියල් 10 අත්තරියා චාගු පටිනිසග්ගු. ඒ නිසා ඒ පිඟන්නට රුපියල් 10 පිනට දීම පින්කමක්. හැබැයි දැන් ඔය පින්කම කරලා ඔය රුපියල් 10 හිඟන්නට පිනට දීලා ඊට පස්සේ තමන්ගේ චේතනාව සිටුවිල්ල අරමුණ ඉල්ලීම ප්‍රාර්ථනාව යම් ආකාරයකට මේ හිඟන්නට රුපියල් 10 පිනට දුන්න පුණ්‍ය ශක්තියෙන් මට ස්වීප් එකක් ඇදේවා ලක්ෂයක් ඇදේවා කිව්වොත් වෙන්නේ පින අකුසලයක් බවට පත් වෙනවා. එතකොට අර රුපියල් ලක්ෂය ඇදුනහම ඒකේ බර බය බැම්ම බලය තමන්ට උරුම වෙනවා. පංචස්කන්ධයමයි උපාදානය කරගන්නේ. ඉතින් ඒක නිසා ඒ පින අකුසලයක් බවට බරක් බවට පත් වුණා. නමුත් බුදුහාමුදුරුවෝ කිව්වේ ඒ හිඟන්නට රුපියල් 10 පිනට දීලා චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලියු අනාලියු. මේකට අපි ආපහු ප්‍රතිලාභය ආපහු අඩුගානේ ප්‍රශංසාවක් ප්‍රචාරයක් ප්‍රණාමයක් ප්‍රබෝධයක් ප්‍රශංසාවක් ප්‍රතිලාභයක් හෝ බලාපොරොත්තු වෙන්න ඕනි නෑ. ත්‍යාගෝ කියන්නේ පරිත්‍යාගෝ අත්තරීම් පටිනිසග්ගෝ. එකෙන් තමන්ගේ අයිතියෙන් මිදී නිදහස් වෙනවා. මුත්‍ති සහ මුලින්ම මිදී නිදහස් වෙන්න ඕන අනාලියු. ඒකට නොඇලින්න ඕන. යම් කිසි කෙනෙක් ඒ රුපියල් 10 පිනට දීලා ඒකේ ආපහු යමක් ඉල්ලුවනම් බලාපොරොත්තු වුණානම් ප්‍රාර්ථනා කරානම් චේතනාව අයහපත් නිසා ඒක අකුසලයක් බවට පත් වෙනවා. ඒක ඒ පින්කම පින්කමක් බව ඇත්ත. නමුත් එයින් තමන්ට ලැබුණු අරදී නිසා සංසාරෙ දික් වෙනා නම් ඒක කර්මයක්. ඉතින් ඒක නිසා පුණ්‍ය පාප පහිනස්ස කරනවා නම් අපි අර රුපියල් 10 පිනට දීලා ඒකෙන් අපි අර යම් කෙනෙකුට යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා, ඒ පුද්ගලයාගේ බඩසහක ඉන්න නිවීමට මේ පින උපකාර වේවා කියලා, මේ රුපියල් 10 උපකාර වේවා කියලා අත්තරීමක් කළොත් අනාලියෝ ඒකෙන් ඇලෙන්නේ නැහැ, ඒකෙන් යමක් ඉල්ලන්නේ නැහැ. ඒ අනුව එක කුසලයක් බවට පත් වෙනවා. ඒ සඳහා තමයි බුදුහාමුදුරුව සුමනා සූත්‍රය දේශනා කළේ. ඒ වගේම තවත් ආකාරයකට පින කුසලයක් බවට පත් කරගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුව තව මේ තිරෝකුඩ සූත්‍රයේ, ආදිත්‍ය පරියාය සූත්‍රයේ, දේවදූත සූත්‍රයේ පැහැදිලිව කිව්වා. මෙතෙන්දි තමයි බුදුහාමුදුරුව දේශනා කළේ මේ අපි පින්කමක් කරගත්තාම හිතේ චිත්ත ප්‍රසාදයක්, ප්‍රමෝදයක්, ප්‍රසන්නතාවක්, හිතේ පැහැදීමක් ඇති වෙනවා. ඒ පැහැදුණු අවස්ථාවේ අපි අපේ ඥාතීන්ට පැහැදිලිව තිරෝකුඩ සූත්‍රයේ තියෙනවා, උන්නමේ උදකං වට්ටං ඒව මේව ඊතෝදින්නම් පේතානම් උපකප්පති. කැපකොට උපකප්පති, කැපකොට ඒ පින තමන්ගේ ඥාතීන්ට, පින් බලාපොරොත්තු වෙන තමන්ගේ සංසාරගත සියලු ඥාතීන්ට පින් දෙන්න ඕන, පවරන්න ඕන, අනුමෝදන් කරන්න ඕන, පින් පිහිටවා කැපකොට ඒ අයව මුදවා නිදහස් කරන්න ඕන. ඒ අනුව සංසාර ණය ගැන දුනේ මිදී නිදහස් වෙන කුසලයක් බවට පින පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ නිසා දැන් අද බුද්ධ ආගමේ මේ පින අකුසලයක් වෙන්නේ, දැන් ඔය අපි හිතමුකෝ මේ ඕනම කෙනෙකුගේ ගෙදරක දානෙකක් තියෙන්නේ නැති, දානෙ ගෙදරකට යන්නේ නැති ඔය හාමුදුරුව, සම්මත සම්ප්‍රදායික හාමුදුරුව 10-15 නමක්, 29ක්, 300 නමක් හෝ ඇවිල්ලා ලක්ෂ ගාණක් වියදම් කරලා පින් දෙනවා, පින් පවරනවා, පින් අනුමෝදන් කරනවා, දානෙ දෙනවා. මේ දානෙ දීලා අවසානයේ පින් වාක්‍යයක් හාමුදුරුව කියනවා. මොකද්ද පින් වාක්‍යය? මේ පින්කමෙන් නන්දා මල්ලිකා සුනන්දා සුමනාමෙන් අර භෝග සම්පත්, ආභරණ, දෙව්සප, වර්ණ රස, මේ ඔක්කොම වර්ණ සම්පත් ඥාන ලැබී ඊට පස්සේ දෙව් මිනිත් සැප කෙලවර මතුබුදු වන බුදුන් දකින්නට, දිව්‍ය සැප රජ සැප කෙලවර මතුබුදු වන බුදුන් දකින්නට මේ පින උපකාර වේවා, හේතු වාසනා වේවා. කාටද පැවරුවේ? කාටද දුන්නේ? කාවද මේ මුරුංගත්ට එල්ලුවේ? අර පින්කම කරගත්ත අය. දැන් අර තමන්ගේ ඥාතීන් දැන් මේ දානමය පින්කම හාමුදුරුව ගෙන්නලා අර ප්‍රණීත දානයක් දීලා මේ පින් දෙන්න ඕන කාටද? පින් බලාපොරොත්තුෙන් ඇවිල්ලා ඉන්න තමන්ගේ පරදත් උපජීවීන්ට, පෙර ඥාතීන්ට. එක්කෝ මිය පරලොව ගිය මේ ආත්මයාතීන් වෙන්නත් පුළුවන්, මීට පෙර තමන්ගේ අම්මල තාත්තලා ඥාතීන් වූ අය බොහෝ දෙනෙක් පින් ගන්න පරදත් උපජීවීන් හැටියට ඇවිල්ලා ඉන්නවා. ඒ කිසි කෙනෙකුට අර සම්මත හාමුදුරුව සම්මතයෙන් පින් දෙන්නෙත් නෑ, දුන්නෙත් නෑ, එයාට පින් ලැබුණෙත් නෑ, කැපකොට පින් නොදුන් නිසා. කාටද පින් දුන්නේ? මේ පින්කම කරපු අයටම හිත සනසවන්නට දෙව්මිනිත් සැප, රජ සැප, බ්‍රහ්ම සැප කෙලවර මතුබුදු වන බුදුන් දකින්නට මේ බින හේතු ආසනා වේවා කියලා පින් වාක්‍යයක් කිව්වා. එහෙමනම් අර නන්දා මල්ලිකා සුනන්දාමෙන් අර මේ භෝග සම්පත් අර ආවරණ රූපය මේවා ලැබිලා මේ මේ මුරුංගාත්තේ එල්ලුවා. ඒවා සියලු දේ බුදුහාමුදුරන්ගේ ධර්මයට විරුද්ධයි මහායානික සංකල්ප. ඒ නිසා මේ නිවන් දකින්නට තියෙන මේ මොහොතේ පින්කමක් කරලා මේ මොහොතෙම තමන්ගේ හිතේ තියෙන රාග දේශ මෝහ ඉවත් කරන්නට පුළුවන්කම තියෙද්දි ඒක කරන්නේ නැතුව තවත් රාගයෙන් මෝහෙන් තව මේ මතු සැප බලාපොරොත්තු වන ප්‍රාර්ථනාවක් යාඥාවක් බවට අද සම්මතයෙන් පත් කරගන්න තියෙන. ඉතින් ඒක නිසා මේ නිවන වැහෙන්නේ මේ බුද්ධ දේශනාව වැරදියට තේරුම් කරලා දෙන නිසා, වැරදියට ක්‍රියාත්මක නොකරන නිසා. ඒක නිසා අපි පින්කමක් කරගත්ත හැම අවස්ථාවකම අපිට ක්‍රම දෙකකට මේක කුසලයක් බවට පත් කරගන්න පුළුවන්. පළවෙනි එක තමයි අර ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලියෝ අශේෂ විරාග නිරෝධෝ කිරීම. දෙක තමයි අර ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගම. බාල සමාගම තමයි රාග ද්වේෂ මෝහ සමාගම. කාගේ හිතේ තියෙන තමන්. ඒකෙන් මා කියන්නේ විදි නිදාස් වීම. ඒකෙන් විදි නිදාස් වෙලා සතන් සමාගමෝ, ඒ කියන්නේ රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර කුසල් සිතක් ඇති කර ගැනීම. ඒ අනුවයි අර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝති යාව නිබ්බාන පත්‍ය. එකයි නිවනට උපකාර වෙන්නේ. ඔය ගාථාව නිකම් කිව්වට හරියන්නේ නැහැ. මේකේ තේරුම අර්ථය දැනගෙන කරන්න ඕනේ. ඒ නිසා තමන්ගේ හිතේ මේ පැවතිගෙන පවත්වාගෙන ආපු රාගය, ద్వේෂය, මෝහය තමයි අර බාල සමාගම. ඒකේ මිදි නිදහස් වීම තමයි විතරාගී, විතදේශී, විතමෝහී තත්වයට තමන්ගේ හිත පිරිසිදු කරගැනීම. ඒකයි කුසලය. එනිසා පිනයි කුසලයයි දෙකක් එක නෙමේ. පින්කම සහ කුසලය එකයි කියලා යම් කිසි දේශකේ කියනවා නම් අද ඕන තරම් කියනවා. බුදුදරණ පත්‍රයේ කෙස් පැලෙන තර්ක අවුරුදු 10-15 තුර ඉස්සර දැම්ම දැන් නැහැ. නමුත් තාම ඉඳ හිට ඔය රේඩියෝ වල සම්මත හාමුදුරුවෝ තාමත් තර්ක කරනවා පිනයි කුසලයයි දෙකම එකයි කියලා. නමුත් බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිව්වා පිනෙන් නිවන් දැක්ක කෙනෙක් නැහැ. පින කුසලයක් බවට පරිවර්තනය කරගත්තේ නැත්නම් ඒක පුඤ්ඤාභිසංකාරයක් වෙලා නිවන වහන දේවක් බවට පත් වෙනවා කියලා. ඒ නිසා පින්වතුනි බෞද්ධයෙක් හැටියට අපි පින්කම් කළ යුතුමයි. ලැබූ හැම අවස්ථාවකම පින්කමක් කරන්න ඕන. පින්කම කුසලයක් බවට පත් කරගෙන තමන්ගේ හිතේ පිරිසිදු බව, රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු සිතක් තමන් තුළ ඇති කරගන්න නිවැරදිව ප්‍රායෝගිකව කටයුතු කළ යුතුයි. ඒ සඳහා දහම් දැනුමක්, ධර්මඥානයක් පින කුසලයක් බවට පත් කරගන්න අනිවාර්යයි, අත්‍යවශ්‍යයි. ගිරිමානන්ද සූත්‍රයේ මේ පිළිබඳව පැහැදිලිව විග්‍රහයක් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. පිනෙන් නිවන් දැක්ක කෙනෙක් නැහැ. පින් වැඩි වෙන්න වැඩි වෙන්න පැවැත්ම තුළ කාම ලෝක, සුගති ලෝකවල අසරණ වෙනවා, අනාථ වෙනවා, නිවන වැහෙනවා. තව එක ප්‍රශ්නයක් පමණක් අහන්න අවස්ථාව තියෙනවා.
පරිපූර්ණ වෙන්නේ පිටි පැහැදිලි කියන්නේ නම් වලට ඉසේ ඉන්න දර ධර්මයේ පරිපූර්ණ වෙන්නේ කියන කොටස අපිට පැහැදිලි.
තත්ත්වයට ඕනේ. ඒකනම් මෝභාවිතෝ බහුලීගතෝ කියන එකද? එහෙමනම් ද්වධම්මේ පරිපූර්ණටි කියන එකද? ද්වධම්මේ පරිපූර්ණතු කියන්නේ අනාගාමී ඵලය හෝ අරහත් ඵලය ප්‍රඥා විමුක්තියත් චේතෝ විමුක්තියත් පරිපූර්ණය වීමයි. එතකොට අනාගාමී ඵලයත් අරහත් ඵලයත් පූර්ණ වෙනවා. එහෙමනම් චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් පූර්ණ වීම ද්වේ ධම්මෝ පරිපූර්ණ. ඒක ධම්මෝ කිව්වේ ඊට පස්සේ බුදුහාමුදුරුවම ඒක ධම්මෝ කියන මේක විග්‍රහ කළා තියෙනවා. ද්වේ ධම්මෝත් විග්‍රහ කළා තියෙනවා. ဒုတိය භික්ඛු සූත්‍රයේ සංයුක්ත නිකාය 5:2 ඒ වගේම කායගත සති වග්ගයේ සූත්‍ර ධර්ම 599ක ඒක ධම්මෝ විග්‍රහ කරලා තියෙනවා. ඒක ධම්මෝ නම් ආනපානසති සමාධි විග්ගවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරේ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණ. චත්තාරය සතිපට්ඨාන පරිපූර්ණ වෙනකොට සත්තබොජ්ජංග පරිපූර්ණ. සත්තබොජ්ජංග පරිපූර්ණ වෙනකොට චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් පරිපූර්ණ වෙලා එක්ක අනාගාමී හෝ අරහත් ඵලයට පත් වෙනවා කියන එක තමයි බුදුහාමුදුරුව පැහැදිලිව අර සංයුක්ත නිකායේ 5:2 තියෙන ဒုတိය භික්ඛු සූත්‍රය ඊටාම පැහැදිලිව කෙනෙකුට තේරුම් ගන්න තේරුම් කරලා දෙන්න පුළුවන් විදියට විග්‍රහ කරලා කියනවා. එහෙමනම් අපි අදට මේ ධර්ම දේශනාවත් ධර්ම සාකච්ඡාවත් නවත්වනවා, අවසන් කරනවා. මේ පින්වතුන් සියලු දෙනා දැන් පැය දෙකකට කිට්ටු කාලයක් තුල මේ ධර්මය දහම් ශ්‍රවණය කළා. හිත පහදා ගන්න, හිතේ පිරිසිදු බවක් ඇති කර ගන්න, හිතේ උපදින කෙලෙස් කුණු උදුරා ඉවත් කරන්න. කුසල අස්ස උපසම්පදා තත්ත්වයට පත් වෙන. ඒ නිසා තමන්ගේ හිතේ උපදින කුණු කිලුටු කෙලෙස් ගති රාගය ද්වේෂය මෝහය තමා විසින් උපදින මොහොතේම උදුරා දමන්නට කටයුතු කළ යුතුයි. ඒ රාගය ද්වේෂය මෝහය ඉපදිලා විනාඩි 5කට 10කට පස්සේ ඒක උදුරා දාන්න බෑ. ඒ නිසා මේ රාගය ද්වේෂය මෝහය හිතෙන් උදුරා දැමිය යුත්තේ පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසත්තිමත්තාය. පච්චුප්පන්නකේ වර්තමාන මොහොතේ. ඒ රාගය ద్వේෂය මෝහය උපදින්නට එන මොහොතෙම ඒ වැරදි දේ උදුරා අස්කරන්න කටයුතු කරන්න ඕන. මේකයි කුසලස්ස උපසම්පදා කියන එකේ තේරුම. ඒ නිසා පැයකට පස්සේ තරහ ගිහිල්ලා පැයකට පස්සේ මෛත්‍රී වඩලා හරියන්න. දැන් උදේ පාන්දරට පැයක් මෛත්‍රී කරලා හරියන්න දවල් 10ට ඒ පුද්ගලයාට තරහක් එනවනම්, වෛරයක් එනවනම්, ක්‍රෝධයක් එනවනම් වැඩක් නැහැ. නමුත් ඒ උදේ පාන්දර මෛත්‍රී මොකවත් වැඩුවේ නැතත් යම් කිසි කෙනෙක් අර දවසේ පැය 24 තුළ කොයි මොහොතේ හෝ තමන්ගේ හිතට ද්වේෂයක් වෙන වෙලාවට මෙත්තානුස්සතිය වැඩුවොත්, රාගයක් වෙන වෙලාවට අසුභානුස්සතිය වැඩුවොත්, මානයක් මෝහයක් වෙන වෙලාවට මරණානුස්සතිය වැඩුවොත් ඒ පුද්ගලයාගේ හිතේ අර කුණු මුල් තුන උදුර ගන්න පුළුවන්. ඒකයි ආනපාන සති සමාධි කිව්වේ. මේක තේරුම් ගන්න ඕන. හොඳයි, එහෙනම් දැන් කවුරු අපි මේ පැය දෙකක් පමණ වූ කාලය තුල තමන්ගේ හිත පිරිසිදු කර ගන්න ආකාරයත් මේ පිරිසිදු සිතක් ඇතුව පින් දෙන පින කුසලයක් බවට පත් කර ගන්න ආකාරයත් දැන් තමන් දන්නවා. ඒ නිසා අපි මේ පැය දෙකක් පමණ වූ කාලය තුල තුන් සිට පහදාගෙන මේ කටයුතු කිරීම නිසා රාගයෙන්තර, ද්වේෂයෙන්තර, මෝහයෙන්තර සිතක් පැවතුණා. ඒ අනුව අපිට පුළුවන්කම තියෙනවා අපේ සියලු ඥාති මිත්‍රාදීන්ට සංසාරගත සියලු දෙනාට පින් දීලා, පින් පවරලා, පින් අනුමෝදන් කරලා කැපකොට පින් දීලා ඒ අයව මුදුවන් නිදහස් කරන්නත්, ඒ වගේම අපේ හිතේ අර රාගය ද්වේෂය මෝහය හිතෙන් උදුරා තමන්නට උපකාර වන ආකාර. ඒ අනුව කවුරුත් සාධුකාරයක් දීලා මේ ගාථාවන් කියලා පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්න. එත්තාවතාචා සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචා සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචා සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා උදන්තු සබ්බ සම්පත්ති සිටියා. ඉදම්මේ ඥාතින සුඛිතාන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතින සුඛිතාන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතින සුඛිතාන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤක නමාමි බල සමාගමු සතන් සමා හෝතු යාව නිබාන පත්තියා. හොඳයි, සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක්ම වේවා. ධම්මානු ධම්ම පටිපදාවේ හැසිරෙන්නටම මේ සියලු ධර්ම කරුණු උපකාර වේවා.